අයිබෝවන්. කතානායකතුමාගේ නිවේදන පළවෙනි නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 79 වෙනි ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව 2017 සැප්තැම්බර් 22 වෙනි දින කතානායකතුමා පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන නැමැති පනත් කෙටුපතෙහි සහතික සටහන් කරන ලද බව දැනුම් දීමට කැමැත්තෙමි. දෙවැනි නිවේදනය announcement. I wish to inform all the members of parliament that following special security arrangements will be implemented in connection with the special sitting of parliament to be held on Tuesday, the 3rd of October 2017. At 2:30 p.m. to commemorate the 70th anniversary after the commencement of establishment of parliament democracy in Sri Lanka. Security search will be carried out by the respective security authorities on Monday the 2nd and Tuesday the 3rd of October 2017 within the entire parliament complex, including the restrooms, the lockers, etc. of the members of parliament. I also wish to inform that the security arrangements for Tuesday, the 3rd of October 2017 will be as follows. A. Galleries will be restricted only for the invitees. B. Car park of the members of parliament will be kept closed and the vehicles of the members of parliament will be directed to the relevant car parks. C. The members of parliament accompanying their spouses will be alighted at the staff entrance to enter the parliament building. D. Special transport arrangements will be adopted between Jayantipura entrance and the public entrance for the invitees coming to the gallery. Hence, the members of parliament are kindly requested to direct the invitees, if any, other than the spouse, accompanied by them to the said transport service from Jayantipura entrance. E. The members of parliament are kindly requested as far as possible to arrive in parliament on that day in a chauffeur-driven vehicle and to refrain from bringing their visitors. F. Valet parking of self-driven vehicles of the members of parliament will be attended to be chauffeurs of parliament staff who will be deployed at the members' entrance, the staff entrance and the public entrance. G. Special traffic arrangements will be adopted by the traffic police and the nearest police stations in the area. H. Cooperation of all members of parliament is kindly expected towards the aforementioned special security arrangements. That's the announcement number two. The speaker's announcement number three. Nivedana Anka Tuna. Didas Dahate September Masa. 26 වෙනි අඟහරුවාදා නම් අද දින අපරභාගයේ 2ට පාර්ලිමේන්තුවේ කටයුතු කාරක සභාවේ රැස්වීමක් කතානායකතුමාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බව බැවින් ඒ ඊට පැමිණ සහභාගී වෙන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම දීමට කැමැත්තෙමි. කාරක සභා වාර්තාවල් පිළිගැන්වීම පළවෙනි වාර්තාව ප්‍රවාහන හා සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාම කාරක සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මෙතුමාට පිළිගන්නන් තිනේ ඒ වෙනුවෙන් ආනන්ද ලක්ෂ්මන් විජේමාන මෙතුමා ඒ පිළිගන්වීමට ඒ කාරක සභාව
I present the report of the sectoral oversight committee on transport and communication on electronic transactions amendment bill and performance reports of the Ministry of Telecommunication and Digital Infrastructure for the year 2015 and 2016, which were referred to the said committee.
කාරක සභා වාර්තාංක 2 ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ජේම් ආනන්ද කුමාරසිංහ මහතා විසින් පිළිගැන්වීමට ගරු එඩ්වර්ඩ් ගුණසේකර මහතුමා අය වෙනුවෙන් ඒ සභාව වෙනුවෙන් ඉදිරිපත් කරනවා.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පන්තියේ 14 වගන්ති යටතේ නියෝගය සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
කාරක සභාව වාර්තා අංක 3 ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු මලික් ජයතිලක මහතා විසින් ඉදිරිපත් කිරීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1977 අංක 8 දරන උදර්පණ නීතියේ 3 වන වගන්ති යටතේ නියමයන් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැනීම ගරු සුනිල් හඳුන්නැති මහතා පෙත්සම් දෙකක් ඉදිරිපත් කිරීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාපලගම මධ්‍යම අලුත් ඉහළ අංක 319 දෙක දරන ස්ථානයේ පදිංචි පීඑල් කරුණාරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද ගාල නාගොඩ ගම්මැද්දෙගොඩ ගුණනවිල යන ස්ථානයේ පදිංචි ප්‍රියන්ත නාගොඩ විතාන මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
ගරු එඩ්වර්ඩ් ගුණසේකර මහතා පෙත්සමක් ඉදිරිපත් කිරීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දිවුලපිටිය අස්සන්නවත්ත අංක 102 ඒ දරන ස්ථානයේ පදිංචි ආර්.ආර්. ගුණවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවයි.
ගරු බුද්ධික පතරේන මහතා පෙත්සම් 3ක් ඉදිරිපත් කිරීමට.
ගරු කතානායකතුමනි, මොරවක කොස්නිල්කොඩ අරලිය ගහවත්ත යන ස්ථානයේ පදිංචි ඒ ලසන්ති චතුරාණි මෙනුවේගින් ලැබුණු පෙත්සමක්ද කොටපොළ හිඟුරුපනාගල උඩදෙනී යන ස්ථානයේ පදිංචි ඒ එච්. රාණි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල අලස්වත්ත අංක 72 ඇලිරක් 58 දරන ස්ථානයේ පදිංචි විජේසිංහගේ චන්ද්‍රසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් 3ක් පිළිගන්නවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23-2 යටතේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, උසස් අධ්‍යාපන ගරු අමාත්‍ය සභානායකතුමාගෙන් අහන ප්‍රශ්නය, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ නැගෙනහිර පළාතේ අග්නදිග විශ්වවිද්‍යාලයේ වර්තමාන සිංහල සිසුන් 55 දෙනෙක් 2016 12/4 දිනෙන් පසුව, ඒ කියන්නේ දැනට මාස 9ක් පමණ පන්ති තහනමකට ලක්වී දෙදෙනෙකුට නඩු පවරා ඇත. මෙම පන්ති තහනම් සියල්ල අභූත චෝදනා හා පරිපාලනයේ සංවිධානාත්මක පළිගැනීම් බව ශිෂ්‍යයන් සාක්ෂි මගින් ඉදිරිපත් කළත් ඒ සියල්ල පරිපාලනය විසින් බැහැර කර ඇත. මේ නිසා ශිෂ්‍යයන් දඬුවම් ලබා ඇතත් විභාග අයිතිය හා මීළඟ අධ්‍යන කාල පරිච්ඡේදයේ අධ්‍යාපන අයිතිය අහිමිවීමේ අවදානමක් පවතී. එක ගරු ඇමතිතුමා දන්නවා, මාස 6ක අධ්‍යන කාල සීමාව මාස 3කට සීමා වීම නිසා මාස 6කට යොදාගන්න 80% දේශන සහභාගිත්වය මාස 3කට සීමා වීම, සති 12ක අධ්‍යන කාලය පැවතීම නිසා දින 2කට සහභාගී නොවීමට වුවහොත් 80%ක් දේශන සහභාගීත්වය අහිමි වෙනවා. හේතු නොදන්වා හදිසි විභාග කල් තැබීම්, හදිසි විභාග ප්‍රශ්නපත්‍ර වෙනස් කිරීම්, හෙයින් සිසුනට සිදුවන අසාධාරණය ඉවත් කිරීම් වස් 80%ේ ප්‍රතිපත්තිය වෙනුවට 40% හෝ අවම ප්‍රතිශත සාධාරණ ක්‍රමවේදයක් විභාග අයිතිය කප්පාදු කර ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය 1500කට වැඩි පිරිසක් වෙනුවෙන් විශේෂ විභාග පවත්වන්නේද? 2. විභාග කාලය තුළ ආ පෙර ශිෂ්‍යන්ගේ ජීවිතවලට තර්ජනය කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක හා විනයභාර නිලධාරීන් පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් ගන්නවාද? ඔබතුමා දන්නවා මේ ප්‍රදේශය ඔළුවිල් බොහොම හුදකලාම තැනක්. රෑට කෑම මම මේ ජස්ටු ඩීවියට් මම එක කාරණයක් විතරක්. රාත්‍රී හතෙන් පස්සේ කෑම කන්න තැනක් නෑ ශිෂ්‍යයන්ට. ඉතින් ඈත පලාතක ප්‍රායෝගික පුහුණුවට ගියාම එන්න බෑ. මොකද මේ ශිෂ්‍යයන් ලංකාවේ නැගෙනහිර පළාතේ ඔලුවිල් කියන ගම්මානේ හදලා තියෙන විශ්වවිද්‍යාලය තමයි මේ පළාත්වලින් ගිහිල්ලා ඉන්නේ. ගමට පැමිණෙන ශිෂ්‍යයන්ට පහර දෙන ලෙස ගැමියන්ට පරිපාලනය දැනුම් දී ඇති බව අක්කරේ පත්තු පොලිසියට වාර්තා වී ඇති හේයින් උදා වී ඇති ශිෂ්‍ය මර්ධනය නතර කරන්නේද? විශ්වවිද්‍යාල දේශන නැවතී ඇති බරපතල හානිය විසඳීමට ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමලිය කුමක්ද? ගරු ඇමතුම හම්බෙන්නත් ගිය සතිය ඇවිල්ලා තිබෙනවා. ඊට පස්සේ UGC චෑර්මන් පෙරේදා ගියා මේ ස්ථානයට. තවම විසඳුමක් නැහැ ඇමතුම. මේ දේශන වලට සහභාගි වෙලා මේ විභාග අයිතිය ලබා දෙන්න කියලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක ඉන්න මේ ළමයි ඔක්කොම පළවෙනි වසර, දෙවෙනි වසර, තුන්වෙනි වසර සහ අලුතෙන් 21 මම ඒ ඉල්ලා සිටිනවා ගරු ඇමතුමාගෙන් මැදිහත් වෙන්නට පිළිතුරක් දෙන්න
කියලා. අමානුෂික නවක වදය, ලිංගික හිංසනය, පාරදීම, විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පරිපාලන ගොඩනැගිල්ල අවහිර කිරීම වැනි චෝදනාවල් වලට වරදකරවන වූ සියලුම ජාතීන්ට අයත් සිසුන්ට විශ්වවිද්‍යාලයේ සම්මත නීති රීති ප්‍රකාරව අන්ති තහනම් කිරීම වැනි දඩුවම් පමුණුවා ඇත. පරිපාලන ගොඩනැගිල්ල අවහිර කිරීම, විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ඔවුන්ව නිවාස අඩස්සියට ගැනීම යන චෝදනාවලට ලක් වූ සිසුන්ට විරුද්ධව පොලිසිය මගින් උසාවියට චෝදනා ගොනු කර නඩු පවරා ඇත. බරපතල ගණයේ නොවන චෝදනා යටතේ පන්ති තහනමට ලක් වූ සිසුන් හට ඉතා කෙටි කාලයක් තුළදී සභාව ලබා දී අධ්‍යාපන කටයුතු වලට නිරත වීමට අවස්ථාවක් ලබා දී ඇත. පන්ති තහනමට ලක් වූ සිසුන්ගේ බහුතරයක් මෙම ගණයට අයත් වේ. 2014 මාසේ 4 දිනෙන් පසුව පන්ති තහනමට ලක් වූ මුළු සිසුන් සංඛ්‍යාව සිංහල සිසුන් 9 හා මුස්ලිම් සිසුන් 7 වශයෙන් සිසුන් 16 වන අතර ඔවුන්ට විශ්වවිද්‍යාල පෙරේ සිටීමට නොහැකි විය. විශ්වවිද්‍යාල විභාගවලට කෙසේ වුවද පන්ති තහනමට ලක් වූ සාමාන්‍ය චෝදනාවලින් ලක් වූ සියලුම සිසුන්ට මෙන්ම බරපතල චෝදනාවලට ලක් වූ සිසුන්ටද පොදු සමාවක් ලබා දී අධ්‍යාපන අධ්‍යයන කටයුතු කරගැනීමට යාමට මෙවන විට අවස්ථාව සලසා දී ඇත. මෙම ප්‍රශ්නය යටතේ දක්වා ඇති කරුණු පිළිගත නොහැකිය. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ සමත් සිසුන්ට නොවැම්බර් මාසයේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යයන වාර්ය ආරම්භ කිරීම හා නියමිත කාලය තුළ උපාධි අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන මගින් සියලුම විශ්වවිද්‍යාල පීඨාධිපතිවරු සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් අනුව අධ්‍යයන කාලය සති 15 සිට 13 දක්වා අඩු කිරීමට සිදු විය. මෙමගින් සිසුන්ගේ අධ්‍යයන පැය ගන්නට ක්‍රෙඩිට් වලට කිසිදු බලපෑමක් සිදු නොවිය. එමෙන්ම සම්පූර්ණයෙන්ම අදාළ වන විෂය කරුණු ආවරණය වන පරිදි දේශන සකස් වී ඇත. එක් එක් සිසුවාගේ දේශනවලට සහභාගී වන පැය ගන්න අනුව පැමිණීමේ ප්‍රතිශතය ගණනය කරේ. කිසියම් සිසුවක දේශපාලන වලට සහභාගී නොවී නොහැකි තත්ත්වයේ රෝග පීඩාවකින් පෙළෙන්නේ නම් ඒ සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම මගින් දේශනවලට සහභාගී වීමෙන් නිදහස් වීමට අවසර ගත හැකි අතර එවැනි අවස්ථාවලදී දේශනවලට සහභාගී වූ වාසේ සැලකා පැමිණීමේ ප්‍රතිශතය ගණනය කෙරේ. කලමනාකරණ පීඨයේ සිසුන්ට හැර අනෙක් අධ්‍යයන පීඨ 5 සිසුන්ට දේශනවලට සහභාගී වීම ප්‍රතිශතය 80% ගැටලුවක් වී ඇත. I will repeat that. කලමනාකරණ පීඨයේ සිසුන්ට හැර අනිකුත් අධ්‍යයන පීඨ 5 සිසුන්ට දේශනවලට සහභාගී වීමේ ප්‍රතිශතය 80% වීම ගැටලුවක් වී නොමැත. පීඨ 5කට ප්‍රශ්නයක් නැහැ. පීඨ 5ක 80% එනවා. මේ එක පීඨයක තමයි ප්‍රශ්න තියෙන්නේ. මං කියන්න හේතුව එමෙන්ම සියලුම විශ්වවිද්‍යාලවල මෙසේ දේශනවලට සිසුන් සහභාගී වීම 80% ප්‍රතිශාත්මක වශයෙන් මට්ටමකින් පවත්වාගෙන යාමට සිසුන්ට නියම කරේ. ඒ අනුව අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන්ට පමණක් දේශනවලට සහභාගී වීමේ ප්‍රතිශතය වෙනස් කිරීමට නොහැකිය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන්ට පමණක් ඒගොල්ලන්ට විතරක් දේශනවලට සහභාගී වීමේ ප්‍රතිශතය වෙනස් කිරීමට නොහැකිය. එක කණ්ඩායමකට පමණක් විශේෂත්වයක් දක්වන්න බෑ. ඔබතුමා දන්නවා විශ්වවිද්‍යාල 80% පැමිණීමේ 80%ක් තියෙන්න ඕන. අන්තිලට එන්න ඕන. මේගොල්ලෝ පන්තිවලට යන්නේ නැතුව පෙළපාලි යනවා. පෙළපාලි ගිහිල්ලා අපිට කියනවා අපි වැරදි කියලා. Come on. ආ
හොඳයි. ඔබතුමාගේ පිළිතුරු ඉවර කරා නම් ඔබතුමා ඉවර කරන්න.
එක ජේෂ්ඨ වෙටිලා ෆිනිෂ් ජේෂ්ඨ උපදේශක හා විනයපාලක සිසුන්ගේ ජීවිතවලට තර්ජනය වන ආකාරයේ කටයුතු වලට සම්බන්ධ වී නොමැත. ඔවුන් විනයපාලනයට පමණක් සම්බන්ධ වන නිලධාරීන්ය. සිසුන් සහ ඔළුවිල් ගම අතර කිසිම අරමුදයක් නැහැ. අද වනිට සිංහල සිසුන් මෙන්ම ගමේ නියවාසිකව සිටින අතර ඔවුන්ට එදිරිදා කටයුතු සඳහා මෙවර නිතර යන්නේ එන බව වාර්තා විත. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කිව්වේ මේ තව පීඨ පහක් තියෙනවා. ඒ පීඨ පහේ ප්‍රශ්නයක් නැහැ.
ඔව්.
මේ එක පීඨයක බබණ මේ ප්‍රශ්න තියෙන්නේ. මොකද ඒගොල්ලෝ දේශනවලට එන්නේ නැතුව වෙන වෙන කටයුතු කරනවා. දේශපාලනය කරනවා, පෙළපාලි යනවා, කොළඹ එනවා බස්වලින්. එතකොට 80% එතකොට 100ට විශ්වවිද්‍යාලවල නීතියක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 100% පන්ති එන්න ඕන.
ඔව්.
ඊට පස්සේ ඇටෙන්ඩර්ස් එන්න ඕන. ඉතින් අපිට කරන් දෙයක් නැහැ. මේක ශිෂ්‍යයම කරගත්ත දෙයක්.
You can
ශිෂ්‍යයම කරගත්ත දෙයක්.
මට ප්‍රශ්නයක් අසන්න පුළුවන්. ඒ උත්තරේ පද.
ශිෂ්‍යයම කරගත්ත දෙයක්.
He can ask a question. ගරු එතුමාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ ආපු උත්තරේ පදනම් කරලා.
මේ ප්‍රශ්නය විසඳීම සඳහා දැන් ওই 80% තිබුණේ මාස 6ක සෙමිස්ටර් එක කාලේ. 100ට ඒක මාස 3ට දැන් අඩු කරාමත් 80% දාන එක සාධාරණ නැහැ. මම එක උදාහරණයක් දෙන්න. අක්‍රමත්ත පොලිසියේ තියෙන පැමිණිලි ටික බලන්න. දෙක, සෞඛ්‍ය හේතු මත දීලා තියෙන මෙඩිකල් සර්ටිෆිකේට්ස් ඔක්කොම රිජෙක්ට් කරනවා මේ ෆැකල්ටි එකේ ළමයින්ගේ. ඉතින් ඒ නිසා මම මේ කාරණා පෙළපාලි යන කතාව වෙන දැන් ඒ හැම එකේනම් පෙළපාලි යනවනේ රටේ. නමුත් ඒක නෙමේ ප්‍රශ්නේ මෙතන. මෙතන අභ්‍යන්තර ගැටලුවක් තියෙනවා. අපි මැදිහත් වෙලා මේක විසඳලා මේ ළමයින්ට යන්න දෙන්න මේ විභාගය කරන්න විභාගය දෙන්න. ඒකයි අපේ ඉල්ලීම.
ගරු මිනිස්ටර් කැන් ෆයිනලයිස් ඉට්. යස්.
අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ එසේමසේ චෝදනා නෙමෙයි. මම ඔබතුමාට කියන්නම් අමානුෂික නවකවාදය. නවකවාදය අමානුෂික විදියට. දෙවෙනි එක ලිංගික හිංසනය. සෙක්ෂුවල් හැරස්මන්ට්. පහර දීම. විශ්වවිද්‍යාල නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පරිපාලන ගොඩනැගිල්ල අවහිර කිරීම වැනි බොහොම පරපතල සිද්ධීන්. මේ ඇත්ත වශයෙන්ම මේ වගේ වැඩ කරන අය ගැන කතා කිරීමත් ඇත්ත වශයෙන්ම අපිට අදහන්න බෑ. ඔබතුමා ගියාද? ආ බෙදුවා හරි.
කාන්තාවන්
යන වැසිකිළියට හයි කරලා. ඔව් මම ඡායාරූප දෙන්නම්. මම එච්චර පහත් නෑ මෙතන ඇවිල්ලා ඒ ඡායාරූප පෙන්වන්න.
දැයි ගරු කිරියලම
නෑ සර්. ඔබතුමාගේ යෝජනා මොකද්ද? දැන් ඔබතුමාගේ යෝජනා මොකද්ද?
විසඳමු.
හොඳයි.
මම කියන්නේ ඒකයි.
දැයි පැහැදිලි. සෝනබ ගරු ඇමතුමා මේ ප්‍රශ්නේ එතුමා ඉල්ලන්නේ වෙන වෙලාවක. ඔබතුමා
80% පන්ති යා යුතුයි විශ්වවිද්‍යාල නීති රීති අනුව. එතකොට 80% යන්නේ නැත්නම් අපි දේ වැරද්ද කෙරුවේ? ඒගොල්ලේ වැරද්ද කෙරුවේ?
ඔරෙට් හොඳයි.
We'll discuss.
23 2 යටතේ ගරු අනුර දිසානායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. 2018 වසරේදී නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් වෙනත් පළාත්වලට මාරු කිරීමට ගෙන ඇති තීරණ හේතුවෙන් එම නිලධාරීන් විශාල පිරිසකට මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ දිගු කාලයක් සේවය කළ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට 2018 වසරේ ජනවාරි මාස 15 වන දින සිට බස්නාහිර පළාත ඇතුළු වෙනත් පළාත්වලට මාරු කර යවා තිබෙනවා. මෙම නිලධාරීන් විශ්‍රාමයට යාමට ආසන්න වන අතර දිගු කාලයක් මෙම ප්‍රදේශයේ පදිංචි වී සිටියවුන් එවැනි පිරිසකට දිගු කලකට පසුව මාරුවීම් ලැබීම් බැලු බැල්මට ඔවුන්ට යහපතක් ලෙස පෙනී ගියද මෙම පියවර ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම අවුල්කාරී තත්ත්වයකට පත් කරනවා. විශේෂයෙන්ම ඔවුන් තමන්ගේ තරුණ කාලයේ රැකියාව සඳහා කැප කළා. ඔවුන් තරුණ කාලයේදී වෙනත් පළාත්වලට මාරුවීම් ඉල්ලා සිටියත් යුද සමයේ, මොකද යුද සමයේ තමයි මෙම පොලිස් නිලධාරීන් නැගෙනහිර පළාතේ වැඩ කරේ, යුද සමයේ වෙනත් නිලධාරීන් උතුරු හා නැගෙනහිර පළාත්වලට පැමිණීමට අකමැති බව පවසා ඔවුනට මේ වනතෙක් උතුරු හා නැගෙනහිර පළාත්වලින් බාහිර මාරුවීම් ලබා දුන්නේ නැහැ. පැවති යුදමය වාතාවරණය තුළ නැගෙනහිර පළාතේ විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට තමන්ගේ ජීවිත අහිමි වී තිබීදී පවා ඔවුන් විසින් සියලු දුක් උහුලමින් එම පළාතේ රාජකාරී කරනු ලැබුවා. ඔවුන්ට තමන්ගේ පවුල් පිළිබඳ සොයා බැලීමට, ගෙවල් දොරවල් සාදා ගැනීමට, දරුවන්ට අධ්‍යාපන ලබා දීම පිළිබඳ සොයා බැලීමට අවස්ථාව ලැබුණේ යුද සමය අවසන් වීමෙන් පසුවයි. බැංකු ආදීන් ණය ලබා ගනිමින් ගෙවල් දොරවල් ගොඩනගගෙන සාමාන්‍ය ජීවිතයක් ආරම්භ කර ඇති අවස්ථාවක තමන්ගේ ජීවිත උඩු යටකුරු කරමින් වෙනත් දුරබැහැර පළාතකට මාරුවීම සිදුවීම ඔවුන්ට දරාගත නොහැකි තත්ත්වයක්. යම් මේකින් ඔවුන්ට ස්ථාන මාරු ලබා වෙනත් පළාත්වලට යාමට සිදුවුවොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාන්‍ය පැවැත්ම අවුල් වනු අතර එම ගැටලුකාරී තත්ත්ව නිසා ඔවුන්ගේ රාජකාරී කටයුතු අදාළ මානසිකත්වයේ මිද වැටීමට ඉඩ තිබෙනවා. මෙම පරිසරය පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව සිදු කරන්නට යන මාරුවීම් පිළිබඳ නැවත සිතා බැලිය යුතුයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පොලිස් නිලධාරීන් නැගෙනහිර පළාතෙන් ඔවුන්ගේ සේවා කාලය තුළ වෙන පළාත්වලට මාරුවීම් නොලැබුවේ ඔවුන්ගේ වැරැද්දක් නිසා නෙවෙයි. යුදමය වාතාවරණයේ තියෙන කාලේ ඔවුන්ට අනිවාර්යම නැගෙනහිර පළාත්වල සේවය කිරීමට සිදු වුණා. දැන් ගරු කතානායකතුමනි, දිගු කාලයක් එම පළාතේ සේවයේ නියුතුවේයි කියන පදනම් මත ඒ අය වෙනත් පළාත්වලට මාරු කරනවා. දැන් අවුරුදු 50කටත් ආසන්න කාලයක් සමහර අයට ගත වෙලා තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, අඩුම තරමේ එම දිස්ත්‍රික්කය තුළ යම් පොලිස් ස්ථානයකට මාරු ලබා දීමට ඔවුන් එකඟතාවය පළ කරනවා. නමුත් මේ පළාත් මාරු කිරීම සාධාරණ නෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා ගරු ඇමතුමාගේ මේ පිළිතුරු ලබා දෙන මත මම බලාපොරොත්තු වෙනවා. 2018 වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිත පොලිසියට අදාළ අභ්‍යන්තර මාරුවීම් පිළිබඳ නියෝගයක් අවරීද? නැගෙනහිර පළාතේ නිලධාරීන් බස්නාහිර පළාතට සහ වෙනත් පළාත්වලට මාරු කිරීමට නියමිතව තිබේද? වයස අවුරුදු 50ට වැඩි විශ්‍රාමයාමට ආසන්න නිලධාරීන් දුරබැහැර පළාත්වල මාරු කිරීම නිසා ඔවුන්ගේ ජීවිත බිඳ වැටීමට ඇති ඉඩකඩු පිළිගන්නේද? මාරුවීම් ලබා දීමට ඇති නියමිත අම්පාර පොලිස් කොට්ටාසේ නිලධාරීන් ඊට ආසන්නතම පොලිස් කොට්ටාසයකට ඔහු එම කොට්ටාසයෙන් වෙනත් පොලිස් ස්ථානවලට මාරු කිරීම ලබා දීමට නොහැකිද? පහ, පොලිසියට අදාළ මාරුවීම් සිදු කිරීමේදී එම නිලධාරීන් මුහුණ දෙන සුවිශේෂ ගැටලු සැලකිල්ලට ගන්නා ප්‍රතිපත්තිමේ තීරණයක් කෙරෙහි සැලකිල්ලට යොමු කරන්නේද කියලා ගරු ඇමතුමාගේ විමසා සිටින කැමැති බොහොම ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනුර කුමාර විසනායක මන්ත්‍රීතුමා අහන ඒ 23 දෙක යටතේ නග ඇති ප්‍රශ්න පිළිබඳ පිළිතුරු ටික 2018 වසරේ ජනවාරි මාසයේ ක්‍රියාත්මක වීමට නියමිත පොලිසියට අදාළ අභ්‍යන්තර මාරුවීම් පිළිබඳ නියෝගයන් තිබේද? ශ්‍රී ලංකා පොලිසිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමත ආයතන චක්‍රලේඛ අංක 6 ඇලිරක් 2016 හා පොලිස් ප්‍රතිචක්‍රලේඛ අංක 2576 ඇලිරක් 2016 පරිදි 2018/1/15 දිනට පහත පරිදි ස්ථාන මාරුවීම් නියෝග නිකුත් කර ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල අනිවාර්ය සේවා කාලය වසර දෙකකට පසු පිටත කොට්ටාශයන් වෙත ස්ථාන මාරු ලබා යාමට ඉල්ලුම් කරන ලද නිලධාරීන්. සාමාන්‍ය ප්‍රදේශවල වසර 3ක සේවා කාලයකින් පසු වෙනත් කොට්ටාශයන් වෙත ස්ථාන මාරු ලබා යාමට ඉල්ලුම් කරන ලද නිලධාරීන්. එනි සාමාන්‍යයෙන් උතුරු නැගෙනහිර නම් අවුරුදු දෙකක් සේවය කරන්න ඕනේ. ඒක විටින් විට එනවා. අනිත් පළාත්වල අවුරුදු 3යි.
අපි කොළඹත් ඒක දැන් අවුරුදු දෙකකට සීමා කරන්න කටයුතු කරනවා ඉදිරියේ. මේක තුන පළාත තුල අඛණ්ඩව වසර 12කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරන ලද නිලධාරීන්. අන්න ඕක යටතේ තමයි ඔබතුමා කියන මේ බොහෝ දෙනා ඇතුළත් වෙලා තියෙන්නේ. තමහන දෙවනි ප්‍රශ්න නැගෙනහිර පළාතේ නිලධාරීන් බස්නාහිර පළාතට සහ වෙනත් පළාත්වලට මාරු කිරීමට නියමිතව තිබේද? ඔව්. ඒකත් අර කලින් කියපු මං ආයතන චක්‍රලේඛයේ පොලිස් ප්‍රතිචාරලේඛය අනුව 2018-1/15 දිනට එක් පළාතක් තුළ අඛණ්ඩව වසර 12කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරන නිලධාරීන්ගෙන් ආයුධම්පත් කැඳවා වෙනත් පළාත් වෙත ස්ථානමාරු ලබා දීමට කටයුතු කර ඇත. ආයුධම්පත් කැඳවනවා යන්න ඕනේ හින්දා මේ ඒ කියන්නේ ඒ ඒක චක්‍රලේඛය අනුව ඒ ආයුධම්පත්‍රය සම්පූර්ණ කරන්න ඕන නිසා නිලධාරීන් අකමැත්තෙන් හරි ස්ථාන කීපයක් නම් කළේවනවා. බස්නාහිර පළාතේ පොලිස් සේවයට බැඳී ඇති සංඛ්‍යාව ගණන් කර හැකි තරම් ඉතා අල්ප ගණන් කළ නොහැකි තරම් ඉතා අල්ප වන අතර වායඹ පළාත, නැගෙනහිර පළාත, උතුරුමැද පළාත වැනි පළාත්වලින් වැඩි පිරිසක් පොලිස් සේවයට බැඳී ඇති බැවින් පොලිස් සේවාව තුළ සේවක සංඛ්‍යාව තුලනය කිරීමේදී වැඩි සේවක පිරිසක් බැඳී ඇති ප්‍රදේශවලින් බස්නාහිර පළාතට නිලධාරීන් අනුයුක්ත කිරීමට සිදුවනු ඇත. එසේ නැමැත වූහ දිවයිනේ වැඩිම ජනගහනය වාසය කරන පළාත වන බස්නාහිර පළාතේ නීති හා සාමය සුරකීම අගනුවරට ළඟාවන මහජනයාගේ නන්දෙස්සි නගනුවරට ළඟාවන මහජනයා ආරක්ෂාව සහ රථවාහන පාලනය විධිමත්ව සිදු කිරීමට නොහැකිවනු ඇත. තුන වයස අවුරුදු 50ට වැඩි විශ්‍රාම යාමට ආසන්න නිලධාරීන් දුරබැහැත පළාතවලට මාරු කිරීම නිසා ඔවුන්ගේ ජීවිත බිඳවැටීමට ඇති ඉඩකඩ වැඩි බව පිළිගන්නේද? ඉහත ස්ථාන මාරුවීම් චක්‍රලේඛයේහි සඳහන් පරිදි වයස අවුරුදු 57 හෝ ඊට වැඩි විශ්‍රාම යාමට ආසන්න වයස් සීමාවහින් සිටින නිලධාරීන් හට ස්ථාන මාරුවීම් ලබා දී නොමැති අතර පළාත තුළ අඛණ්ඩව වසර 12ක කාලයක් සම්පූර්ණ කරන ලද වයස 57ට ආසන්න නිලධාරීන් පදිංචියට ආසන්න පළාතවලට ස්ථාන මාරු කිරීමට කටයුතු කර ඇත. ඒ කියන්නේ ඒ චක්‍රලේඛය අනුව ඒ මාරුවීම් පටිපාටිය අනුව වයස අවුරුදු 57න් පස්සේ තමන්ගේ ප්‍රදේශයේ සේවය කරන්න පුළුවන්. ඒක බොහෝ අය ඒ ඉල්ලීම කරනවා. එතෙන්ට අපි අනිවාර්යෙන් ඒ අනුයුක්ත කිරීම කරනවා. ඔබතුමා අහන හතරවෙනි ප්‍රශ්නය මාරුවීම් ලබා දීමට නියමිත අම්පාර පොලිස් කොට්ටාශි නිලධාරීන්ට ඊට ආසන්නතම කොට්ටාශයට හෝ එම කොට්ටාශයේම වෙනත් පොලිස් ස්ථානවලට මාරුවීම් ලබා දීමට නොහැකිද? අර චක්‍රලේඛයේ කියනවා අපි අවුරුදු 12කට වැඩි කාලයක් සේවය කරපු අය ඒ පළාත තුළ සේවය කරන්න බෑ කියලා. ඉතින් මෙතන නැගෙනහිර පළාත තුළ පොලිස් ස්ථානයකට කොට්ටාශයකට මාරු කරන්න බෑ. ගැටලුව තියෙන්නේ බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම සේවා හිඟයන් තියෙන්නේ. ඒක නිසා තමයි මාරුවීම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නය පහ පොලිසියට අදාළ මාරුවීම් සිදු කිරීමේදී එම නිලධාරීන් මුහුණ දෙන සුවිශේෂී ගැටලු සැලකිල්ලට ගන්නා ප්‍රතිපත්තිමය නිර්ණායක කෙරෙහි සැලකිල්ල යොමු කරනු ලබන්නේද? නියෝජ්‍ය කතානායකතුමනි, 2015 පොලිස් කොමිසම පත් කරන අවස්ථාව වෙනකන් ඒ විවිධ එහෙම ස්ථිර පටිපාටියක් තිබ්බේ නැහැ. පොලිස් කොමිසම් සභාව පත් කිරීමත් සමගම 2016 වර්ෂයේදී අපි මාරුවීම් පටිපාටි හයක් සකස් කළ මාරුවීම් සහ උසස් වීමේ පටිපාටි හයක් සකස් කළ පොලිස් කොමිසම් සභාවට ඉදිරිපත් කරා. එයින් දෙකක් අනුමත වෙලා ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. අනිත් හතර සාකච්ඡා වෙමින් පවතිනවා. මෙතුමහන ප්‍රශ්නට අදාළව සකස් කළ තියෙන පෙරතුර මම කියන්නම්. ඊට පස්සේ මම ආයෙත් කරුණු ටිකක් සඳහන් කරන්නම්. පොලිස් සේවාවට යම් නිලධාරියෙකු බඳවා ගැනීමේදී දිවයිනේ ඕනෑම පළාතක සේවය කිරීමට ප්‍රතිඥා දී ඇති නමුත් ස්ථානමාරු ලබා දීමේදී නිලධාරියන්ගේ සැලකිය යුතු ගැටලු අවම වන ආකාරයට සේවක සංඛ්‍යාව තුලනය කරනු ඇත. ස්ථානමාරු ප්‍රතිපත්තිය සකස් කිරීමේදී සියලුම නිලයන් නියෝජනය වන පරිදි කමිටුපත් කර නිලධාරියන්ගෙන් අදහස් හා යෝජනා විමසා තීන්දුව තීරණගෙන ස්ථානමාරුවීම් ප්‍රතිපත්තිය සකස් කර සියලුම නිලධාරියන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත. මෙම ස්ථානමාරුවීම් ලබා දී ඇත්තේ නිලධාරියාගේ මුළු සේවා කාලයම එකම ස්ථානයක සේවය කිරීමට නොවන අතර එක් එක් කොට්ටාශයන්හි නිශ්චිත කාල පරාසයක් සඳහා පමණක් වන බැවින් සියලුම නිලධාරියන්ට සමාන අවස්ථා ලබා දෙමින් ස්ථානමාරුවීම් වාර්ෂිකව සිදු කරනු ලබයි. අපි අර ඉදිරිපත් කරපු ස්ථානමාරුවීම් පටිපාටි උසස්වීම් පටිපාටි වලින් මේ කොස්තාපල්වරුන්ගේ ස්ථානමාරුවෙන් පටිපාටි අනුමත වෙච්ච එකක්. ඒකයි මම කිව්වේ අර ආයතන චක්‍රලේඛ අනුව කියලා. මන්ත්‍රීතුමා කියනවා මේ මාරුවීම් නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ පවුල්වල සාමාන්‍ය පැවැත්ම අවුල් වෙනවා කියලා. මේක ඇත්තටම නැගෙනහිරට විතරක් නෙවෙයි බලපාන්නේ, මුළු පොලිස් සේවයේම මේ ප්‍රශ්න තියෙනවා. පොලිස් සේවයේ නිලධාරීන්ගේ ප්‍රශ්න ගොඩයි. නමුත් ඒ සේවය පවත්වාගෙන යෑමට නිලධාරීන්ගේ ඒ තුලනය කිරීම අවශ්‍ය නිසා තමයි මේ විදිහට කරන්න අපි සිද්ධ වෙලා තියෙන. අපි තාම සාධාරණ මාරුවීම් පටිපාටියක් හදන්න උත්සාහ කරලා තිනවා. අඩුපාඩු තියෙන තැන්වල අපි විටින් විට ඒ බව ඒ පිළිබඳව කතා කරලා කොමිසන් සභාවේකත් සාකච්ඡා කරලා අවශ්‍ය සංශෝධන කරන්න නම් සූදානම්.
අවුරුදු 57න් පස්සේ තමයි ට්‍රාන්ස්ෆර් කරන්න නැත්තේ ඒගොල්ලෝ. අවුරුදු 3ක් රිටයර් වෙන්න ඉස්සෙල්ලා. ඒ දිසාව. කරු අනුරුද්ධ සනායට.
ඒ කියන්නේ අපේ පොලිස් සේවයේ નિયમિત මාරුවීම් උසස් වීම ක්‍රියාපටිපාටියක් නොමැති වීම දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ගැටලුව. පොලිස් කොමිෂන් සභාව නිශ්චිත මාරුවීම් ප්‍රතිපත්තිය සහ උසස් වීම ප්‍රතිපත්තිය හදන්න උත්සාහ කරනවා නම් ඒක හොඳයි. හැබැයි දැන් මෙතන ප්‍රශ්නේ පැන නැගිලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නැගෙනහිර එතුමගේ චක්‍රලේඛනයේ 4 වෙනි කොටස යම් පලාතක අවුරුදු 12ක් අඛණ්ඩව සේවයේ යෙදුනා නම් ඔවුන් මෙම පලාතෙන් පිටත පලාතකට යා යුතුයි. ඒ අනුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි නැගෙනහිර පලාතේ පොලිස් නිලධාරීන් අවුරුදු 12කට වඩා අඛණ්ඩ සේවයේ යෙදුණු අය වෙන පලාතකට විශේෂයෙන් බස්නාහිර පලාතට මාරු කිරීම සඳහා උත්සාහයක් තිබෙනවා. හැබැයි ගරු කතානායකතුමනි ඔවුන් අඛණ්ඩව අවුරුදු 12ක් හෝ 12කට වැඩි කාලයක් නැගෙනහිර පලාතේ සේවයේ යෙදුනේ ඔවුන්ගේ කැමැත්ත නිසාම නෙවෙයි. ඒක යුද්ධ පැවති කාලේ බොහෝ අවශ්‍යතාවයන් පැනනගලා තිබුණා නැගෙනහිර සහ උතුරු පළාතට. ඒ නිසා එම පළාතේ පොලිස් නිලධාරීන් එම වකවානුව තුළ මාරුවීමක් ඉල්ලා සිටියත් මාරුවීමක් ලැබුණේ නැහැ. බොහෝ අය එම පළාත් වලට යන්න අකමැත්තෙන් හිටියේ. නමුත් එම පොලිස් නිලධාරීන් අකණ්ඩව අවුරුදු 12ක් හෝ 12කට වඩා වැඩි කාලයක් සේවය කරන්න සිද්ධ වුණේ ඔවුන්ගේ තෝරා ගැනීම නිසාම නෙවෙයි, රාජකාරී අවශ්‍යතාවය සඳහා. ඔවුන් මීට පෙර මාරුවීම් මවණන් වූ එකඟයි. ඒ නිසා ගරු කතානායකතුමනි ඒ යුද්ධමය වාතාවරණය ඇතුලේ රාජකාරිම අවශ්‍යතාවයන් සඳහා ඔවුන් එම පළාත තුළ පැවතීම අනිවාර්ය වූ නිසා අද ඔවුන්ට වන්දි ගෙවන්න සිද්ධ වී තිබෙනවා. ඒ නිසා මම කියන්නේ මූලික ප්‍රතිපත්තීන් පිළිබඳ සකස් කරන චක්‍රලේඛනයට අපි එකඟයි. හැබැයි විශේෂයක් කොට සලකන්න ඕන, නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට අවුරුදු 12ක් හෝ 12කට වැඩි කාලයක් එම පළාතේම ඉඳ සිද්ධ වුණේ යුද්ධ හේතු කොටගෙන. දැන් යුද්ධ නිමා වූවට පසුව විශාල ප්‍රමාණයක් මිය ගියා, සදාකාලික ආබාධිත වුණා. මෙවැනි විශාල තත්ත්වයන්ට මුහුණ දීපු පොලිස් නිලධාරීන් යුද්ධ හේතු කොටගෙන උන්ට මෙහි ඉඳ සිද්ධ වෙච්ච නිසා දැන් මාරුවීම සාධාරණ නැහැ. ඒ නිසා මම කියන්නේ අනික් මාරුවීම් ප්‍රතිපත්තීන් හදන ගණන් මේ යුද කලාපේ එම පොලිස් නිලධාරීන්ට වැඩි කාලයක් පවතින හේතුනේ ඔවුන්ගේ කැමැත්ත නෙවෙයි, යුද්ධයේ සහ රාජකාරී අවශ්‍යතාවය. අන්න ඒ පිළිබඳ සැලකිල්ලක් කරන්න කියන එක තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ යෝජනාව වෙන්නේ.
හොඳයි. එතුමා කියන කාරණේ සම්පූර්ණයෙන්ම නිවැරදි නෑ. රාජකාරී අවශ්‍යතාවය තිබ්බා. නමුත් එතන දිගටම සේවය කරන්න ඕනේ කියලා බල කරේ නැහැ. ප්‍රමාද තිබ්බ මාරුවීම් කරද්දි. මොකද රිප්ලේස්මන්ට් එකක් නැතුව මාරුවීම සිද්ධ වුණේ නැහැ. ඉතින් සමහර වෙලාවට බලපෑම් උඩ නිලධාරීන් හරියටම નિયમિત දිනේට මාරුුනේ නැහැ. නමුත් ඒ කාල වකවානුව තුලත් මේ අවුරුදු දෙකේ කාල සීමාව හෝ තුනේ කාල සීමාවක් තමයි තිබ්බේ යුදමය ප්‍රදේශයක සේවය කළ යුතු අනිවාර්ය කළ තිබ්බේ. නමුත් බොහෝ නිලධාරී ඒ වකවානුවේ කරපු ගෙවීම් නිසා ඔවුන් ඉල්ලලා ඒ ප්‍රදේශවල වැඩිපුර කාල සීමාවල් හිටියා. ඒක මං මම වගකීමකින් කියන්නේ. මම ලිපිගොනු බලනකොට මොකද මාව හමු වෙන බදාදා දිනවල එනවා නිලධාරීන්. අපේ නැගෙනහිර අවුරුදු 12ක් හිටියා කියලා කියනවා. බලනකොට අනිවාර්ය කාල සීමාව දෙකක් හෝ තුනක් හෝ ඒ වගේ කාල සීමාවක් තිබ්බලා අනිත් ඒවා කැමැත්තෙන් ඉල්ලලා හිටපු කාල සීමාවල් තියෙන්නේ. නැත්නම් මාරුවීමක් ඉල්ලලා පිටතට නොගිය මාරුවේ වර්ෂ අවසානයේ මාරුවීම් ඉල්ලන්න ඕන්නේ. ඒ ඔය වර්ෂ 12 පටිපාටිය මේ අලුත් මාරුවීමේ පටිපාටිය එක ආවේ. නැත්නම් මාරුවීම් ඉල්ලන්න අවශ්‍යතාවයක් තිබ්බ වර්ෂ අවසානයේ මාරුවීම් ඉල්ලන්න. වර්ෂ දෙකෙන් පස්සේ ක්‍රියාන්විත ප්‍රදේශ දෙකක් හෝ තුනක් මම හරියටම මට ඒක ස්ථිරව දන්නේ නැහැ. දැන් දෙක වුණාට ඒ කාලේ තුනද කියලා. නමුත් දෙකෙන් හෝ ඒ තුනෙන් පස්සේ මාරුවීම ඉල්ලන්න ඕනි ක්‍රියාන්විත ප්‍රදේශකින්. එතකොට රිප්ලේස්මන්ට් එකක් එක්ක ඒක මාරු කරනවා. රිප්ලේස්මන්ට් එක එයා හොයන්න ඕනේ, අපි යවනවා. සමහර තැන්වල ප්‍රමාද වුණා, ඒක වුණා. නමුත් මේක අනිවාර්යෙන් අවුරුදු 12ක් ඉන්න එහෙම දිගට තිබ්බේ නැහැ. එනිසා
දැන් මේක විවාදයක් කරගන්න පුළුවන් කමක් නැහැ. 23-2 දැන් මේක
කරුකත් නියෝජ කතානායකතුමනි,
මේ ඔබතුමාට ආයෙ උත්තර දෙන්න නැතුව
ප්‍රශ්න, මේ ප්‍රශ්න පිළිබඳව මම දන්නේ නැතුව නේ. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න සාල ප්‍රමාණයක් තියෙනවා. අපි ඒ පුළුවන් ඒවා විසඳන්න කටයුතු කරගෙන යනවා.
ඔව් අනුරුද සාරාංශ,
ඒ කියන්නේ එම පළාත්වලට අයට විශේෂ ක්‍රමවේදයක් හදන්න, යුද කාලයේ ඔවුන්ගේ සේවා කාලයේ ගණනේ නොකොට යුද්ධය අහවර වූවාට පසුව කෙන සේවා කාලය ගණනය කරන ක්‍රමවේදයක් හදන්න. යුද කාලයේදී අවශ්‍ය වී තිබුණා. ඒ කාලයත් ඒක අබද්ධ කරකවම තමයි මේක අසාධාරණ මතුවෙන්නේ. ඒ නිසා යුද කාලයේ සැලකිල්ලට භාජනය නොකොට විශේෂ ක්‍රමවේදයක් හදන්න, යුද්ධයෙන් පසුව පැවති කාලය පිළිබඳ සැලකිල්ලක් කිරීම තමයි වඩාත් යෝග්‍ය වෙන්නේ. මොකද යුද්ධයේදී එම පළාත්වලට ඔවුන්ගේ සේවාව අනිවාර්ය වී තිබෙන නිසා. ඒ නිසා පොදුවේ එම හතරවෙනි යෝජන හතරවෙනි චක්‍රලේඛන හතරවෙනි වගන්තියේ තිබුණට එම පළාත්වලට තමුන් වහන්සේ විශේෂ ක්‍රමවේදයක් සකස් කරන්න කියන එක තමයි අපගේ යෝජනාව වෙන ගරු නියෝජක තනතුර.
පැහැදිලි. හොඳයි. යෝජනා පිළිබඳ දැනුම් දීමට දිනට නියමිත කටයුතු සංවර්ධන ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා ගරු දිනේශතුමා
මා සභාගර්භයේ ඉන්න නිසා, ගරු අග්‍රාමාත්‍යතුමා සභාගර්භයේ ඉන්න නිසා අද ඉතා අත භාෂා සේෂන් එකෙන් නිකුත් කළා තියෙනවා පසුගියදා සම්මත කරගන්නා ලද පනත සම්මත කිරීමට අනුගමනය කරපු ක්‍රියාමාර්ගය සම්පූර්ණ වැරදි බවත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් හමු වෙලා ඒ වැරදි ක්‍රියාමාර්ගය ගැන නිවැරදි කිරීමට කටයුතු කිරීම භාෂා සේෂන් එක බලාපොරොත්තු වෙන බවත් අධිකරණයේ ස්වාධීනත්වයට දැවන්ත බලපෑමක් මේ තුලින් ඇති වෙන බවත්.
හොඳයි ගෞරවණීයතුමා. He is king SP. Yes. ගෞරවණීයතුමා.
ඊදා මම නීතිවේදී සංගමේ සභාපතිතුමාට කතා කළා. ඇහුවා මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද මේ ගත්ත ක්‍රියාමාර්ගයේ පක්ෂ ගණනාවක් සාකච්ඡා කළා. එකඟ වෙලා ඡන්දෙ දුන්න එකක්. ඒ නිසා යම් කිසි කාරණයක් තිබෙනවා නම් එන්න මම විලාවක් හම්බ මම අනික් පක්ෂ නායකයාත් කතා කරලා අවස්ථාව සලසලා දෙන්නම්. සීළු දෙනා එක්කම කතා කරන්න. මොකද මෙතන තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන ක්‍රමවේදයක්. පාර්ලිමේන්තුව අතර ඇතුලේ තියෙන ක්‍රමවේදය හතරවෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුව තීරණය කරන එකක්. ඒ නිසා ඒ අවස්ථාවේදී එහෙම ඉල්ලීමක් කරොත් අපි ඉඩ දෙන්නම් කියලා මම බැලුවේ කොහොමත් මේ පක්ෂ නායකයා කතා කළා. ඒ අදාළ කණ්ඩායම මුණ ගැහෙන. මොකද මේක එක පක්ෂයෙන් කරපු එකක් තනියම ගත් එකක් නෙමෙයි. මේ කෙටුම්පත් සකස් කළා. ඒකම නීතිවේදී සංගමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා කියලා මම ප්‍රකාශ කරලා ඉරිදා. ඒගොල්ලෝ සම්බුනේ ඊයේ. ඉතින් මම හිතන්නේ ඒකත් අරගෙන තමයි ඒ මං කිව්ව ප්‍රකාශයත් අරගෙන තමයි ජනාධිපතිතුමා මාවයි හම්බෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ප්‍රකාශ කළේ.
ගරු දිනේශතුමා,
Erskine May the latest publication gives a different rule in prime minister. I think we should get it down. මොකද Erskine May අලුත්ම ප්‍රකාශනයේ තියෙනවා අධිකරණයේ කටයුතු සම්බන්ධව උපස්ථාදායක කටයුතු කිරීමේදී අර කලින් දරපු ස්ථාවරයේ නෙමෙයි අස්කින් මේ අලුත්ම ප්‍රකාශනයේ තියෙන්නේ. ඉතින් මේක වෙනස් කිරීම මම හිතන්නේ ඉතාම වැදගත් භාෂා සීෂන් එක කියන කාරණේ සැහැල්ලුවට ලක් නොකර.
ගරු අගමැතිතුමා.
මම සැහැල්ලුවට ලක් කරේ නැහැ. මම කිව්වේ මම එයාට කතා කරා ඒ නිසා අවස්ථාව දෙන්න. ඒත් අන්තිමට අපි යන්න තියෙන්නේ හතරවෙනි වගන්තිය අනුව. හතරවෙනි වගන්තිය පිළිබඳ මම හිතන්නේ ජාතික රාජ්‍ය සභාව කාලෙදී TS ෆර්නෑන්ඩෝ මැතිතුමා ව්‍යවස්ථාදායක උසාවියේ සභාපතියට ක්‍රියා කරපු අවස්ථාවේදී සති දෙකකට වඩා කල් ගත්තා. ඒ පාර මෙතන ඇති වුණේ විවාදෙදී ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය දෙකම එකඟ වුණා. මේකයි තියෙන බලතල කියලා. මම හිතන්නේ ඒක යළිත් මේ පාර්ලිමේන්තුවෙත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා අපිට හතරවෙනි වගන්තිය දිහා බලලා ඊට පස්සේ තමයි මේ ස්ථාවර නියෝග දිහා බලලා එතුමා කිව්වේ නිසා මම ස්කින් මේ අලුත් මේකත් අරගෙන ඒ ග්‍රන්ථයත් අපි බලන්න. ඒ දේ කොහොමද ක්‍රියාත්මකෙන්ද අපි ක්‍රියා කරේ හතර යට.
ගරු නියෝජ කතානායකතුමනි පොයින්ට් ඔෆ් ඕඩර්.
යා පොයින්ට් ඔෆ්
ගරු නියෝජ කතානායක
මොකද්ද ඔබතුමාගේ පොයින්ට් ඔෆ්
එදා සාකච්ඡාවට ගත්තේ කාන්තාවන් 125කට ඡන්ද අවස්ථාව දෙන පනත.
මේක
නමුත් විවාද කරලා ඉවරුනේ මුළු ඡන්ද ක්‍රමයක්ම වෙනස් කිරීම පිළිබඳ පනතක් බවට පත් වෙලා. දැන් මේ විදිහට ජනාධිපතිවරණ පනත කියලා එකක් ආවොත් නැතිවරණ පනතක් කාරක සභා අවස්ථාවේදී මෙහෙම සංශෝධනයක් ගෙනාවොත් අවුරුදු 40ක් මේ පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙකුට විතරයි ඡන්ද ඉල්ලන්න පුළුවන් කියලා ජනාධිපතිවරණයට. අන්න එහෙම සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී දැම්මොත් ඒක හරිද? ඒක නීතියේ
අගමැතිතුමාය ගැන ප්‍රියත්
මම මේ ගැන ඇත්ත වශයෙන්ම අපි මීට ඉස්සෙල්ලා ගිය සතියේ මේ ගැන සාකච්ඡා කළා. ඊට පස්සේ තමයි මේ සභාව 3-2 ඡන්දෙ දුන්නේ. අනික මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. දෙපාරක් තරඟ කරායන් පස්සේ 3 සැරේ ඉවත් කළා. ඊළඟට මේ ව්‍යවස්ථාදායක සභාවේ බලතල ඉවත් කළා. ඒව අරගත්තේ අය දැන් මෙතන කතා කරන්න ඉන්නේ. තමන්ට තියෙන අයිතිය මොකද්ද? මේ අපි කියන්නේ මේක මෙතන මේ ගැන මේ සභාවේ කතා කරේ. මේ සභාවේ වාද කරපුවා කාපෝ වාද කළේ උවමනාකාරයක් දැන් උවමනාකාරයක් දැන් මේ කෙටුම්පත් අරගන්නකොට තව ඕනේ අදහසක් වෙයි. මම කියන්නේ මෙච්චරයි. නියෝජ්‍ය කතානායකතුමනේ කියන්න තියෙන එකක් පුළුවන් මේ
විවාදයේ.
මේ විවාදයේ දෙවනි කියවීමේදී. එතන අරගෙන ගන්න මේක තව විවාදයක් අරගන්න වැඩක් නැහැ. දිනේෂ් ගුණවර්ධන මන්තුමා ගත්ත වෙන ප්‍රශ්නයක්. නීතිඥන්ගේ එක. ඒක අපි පිළිතුරු දීලා
තියෙනවා. ප්‍රධාන කටයුතු ආරම්භයේදී අංක පළවෙනි එක විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. ඔබතුමා
මම ගරු කතානායකතුමනි පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන අවස්ථාවේදී ගිය මාසේ ඒ පනතට ඉදිරිපත් කරන ලද සංශෝධන වලට තමයි මේ පාර්ලිමේන්තු එකඟතාවය ආවේ. නමුත් ගරු කතානායකතුමනි ගරු ඇමතුමා එම සංශෝධන ඉදිරිපත් කර ඉංග්‍රීසි භාෂාවෙන් නමුත් සංශෝධන ඇතුළත් කළ තියෙන සිංහල භාෂාවේ වෙනත් එකක් තමයි වාර්තා වෙලා තිබෙන්නේ. උදාහරණයකට ඔබතුමාම පෙන්වන්නම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ප්‍රදේශයක ප්‍රකාශ කරන ලද මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 21%ට අඩු ප්‍රමාණයක් ලබාගෙන ඇති සහ සභිකයන් 3 තෝරාපත් කරගෙන හෝ තෝරා යවල නොබැදී අවස්ථාවකදී 3 හෝ 4 උපවගන්ති ප්‍රකාරව එම පිළිගත් දේශපාලන පක්ෂයෝ ස්වාධීන කණ්ඩායම් විසින් කාන්තා සභිකයන් තෝරා යැවීම අවශ්‍ය
නොවන්නේ
ගරුකතන 20%ට වඩා අඩු සභිකයන් 3 නියෝජනය කරන අවස්ථාවකදී කාන්තාවන් අවශ්‍ය නැහැ කියලා තමයි මේකේ තියෙන්නේ. හැබැයි අපි සම්මත කරේ 3කට වඩා අඩු අවස්ථාවකදී කාන්තා නියෝජනය අවශ්‍ය නැහැ කියලා. නමුත් දැන් මේකේ තිබෙන්නේ 3ක් තිබෙන අවස්ථාවේදී කාන්තා නියෝජනය අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මේක මේ පාර්ලිමේන්තුව අනුමත කරන ලද සංශෝධනය නෙවෙයි මේ සිංහල භාෂාවේ පනත ඉදිරිපත් වෙලා තිබෙන්නේ.
හොඳයි. දැන් ඒ පිළිබඳව ගරු අනුරුද්ධ සායකතුමාගේ ඒ ප්‍රකාශය වඩ ගරු කතානායකතුමාට අවධානය යොමු කරලා එතුමාට අවසාන වශයෙන් ඒ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කරන්න සිද්ධ වෙනවා. ඒක දැන් කතානායකතුමා අත්සන් කරලා මේ වෙලාවේ ඒක ගන්න පුළුවන් කමක්. ඔව් හොඳයි. ප්‍රධාන කටයුතු ආරම්භයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා
Honorable Speaker, I may be permitted to respond to the Honorable Member first.
I don't think if you are going to drag it in.
No, at the stage, what I read was in English and what has been translated into Sinhala, there is a discrepancy. And I think I brought it to the notice of this House and I stand by that.
You want to clarify? Yes.
Can I continue with the...
Well, it's up to
Honorable.
The leader of the House has confirmed. That's enough. අපි පළවෙනි පළාත් සභා හා පළාත් පාලන ඇමතුමා
අංක 1 I present to the house the bill to amend the municipal council ordinance the urban council ordinance and the pradesh sabha ordinance 1 2 3
you only put one at a time yeah
first item number 2 municipal council ordinance 1
මහනගර සභා සංශෝධන 252 වන අධිකාරයේ වූ මහනගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතමි.
දෙවන වර කියවීම කවදාද?
මොරෝ.
Next. Turn and.
Second.
Item number 2.
අංක 2.
Present the to amend the urban council ordinance.
නගර සභා සංශෝධන 255 වන අධිකාරයේ වූ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතමි.
Order please. දැන් පේනවා. දෙවන වර කියවීම
මොරෝ.
එට අංක 3.
Honorable Speaker, I present the bill to amend the Pradesh Sabha Ordinance.
ප්‍රාදේශීය සභා සංශෝධන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතමි.
දෙවන වර කියවීම
මොරෝ.
අංක 4. Wait a minute.
I move item number 4 and 5 both.
The සභාව එකඟද? 4ට?
අයි.
සභාව එකඟද 5ට?
අයි. 4යි 5යි.
ඔව්. ගරු වඳුරුගුණා මෙතුමා.
ගරු කතානායකතුමනි, අද අපි මේ පවත්වන්නේ ඉතා විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක්. අපි මේ ගරු මන්ත්‍රීතුමන්ලත් පැමිණලා නැත්තේ කිසිම ආකාරයක මේ අදට નિયમિત සභා වාරයක් තිබුණේ නැහැ. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් වියදම් වෙනවා කියලා හැම වෙලේම ගරු කතානායකතුමා කියනවා. කියලා තියෙද්දී මේ සභාව අද කැඳවන්නේ දැන් ඊළඟට තියෙන අයිටමේ සඳහා අදාළ ඇමතිවරයාවත් නැහැ. එතකොට මේ කුමක් සඳහාද අද මෙවැනි සභාවක් කැඳෙව්වේ කියන ටික ගරු මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමේ යුතුයකමක් හා වගකීමක් ඔබතුමාගේ තියෙනවා.
හොඳයි.
Mr. Isia,
leader of the house.
The deputy minister is here. I will move the particular bill. Deputy minister can answer.
ගරු දිනේශ් මෙතු
එන්න පුළුවන් නම් මොකද සභානායකතුමා එදා සභාවට කියපු පරිදි සහ පක්ෂ නායකයන්ට දැනුම් දුන් පරිදි මේ අටවෙනි අයිටම් එක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත ඉල්ලාස් කරගන්නවා කියලා. ඇයි ඔබ ඉල්ලාස් කරගන්නේ නැත්තේ?
පනත එන්නේ නැහනේ.
Again, ask her again.
They are coming up today.
No, let it be in the order paper. What is the problem?
No, you want to keep it in the order paper. No.
Hundai.
Make a. Oppu tu baada barak da visuveni anu ko viya. Order paper ke tiyan nari na api. Api dhire re ke tiyan nari na. Oppu tu baada mokat tiyan adisiya.
Vidwaad barak na kai.
No, let it be there. Let it be there.
Hundai.
No. That's.
ගරු
ආණ්ඩුවේ වැඩ කටයුතු තීරණය කරන්නේ ආණ්ඩුව. ඔබතුමා නෙමෙයි.
දැයි ගරු ගායන්ත කරත්
හරිද? යෝජනා
honorable ගායන්ත
කරන දෙන්න.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනට નિયમિત යෝජනා අංක 1 අංක 2 3 4 සහ 5 විවාදයට ගත යුතුයි මම යෝජනා කරනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා විසින් විස්තරාත්මකව පළවෙනි කතාව පවත්වනවා.
ගරු රුවන් විජයවර්ධනතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඔපරේෂන් එකක්
ගරු බඳුලගුණ ඇමතුමා ඒ කියපු දේ පැහැදිලි. දැන් මෙතන විවාදය ආරම්භ කළා. ඇමතුමාගෙන් ආරම්භ කරන්න කියලා නීතියක් නැහැ. ඒකයි රජයේ තියෙන ගෙන නීතිය. හොඳයි ගරු රුවන් විජයවර්ධන ඇමතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින උදර්පණ
ගරු කිරියල මැතුමා සභානායකතුමා
ගියාණ්ඩුවේ මුදල් මැතුමා හිටියද මේකේ? ගියාණ්ඩුවේ මතකද දැන් මේ නීතිය ගැන කතා කරනවා, බාය ඇසෝසියේෂන් එක ගැන කතා කරනවා, අග්‍ර විශ්වකර්තුමා එලෙව්වා මතකද?
නියෝජ්‍ය කතානායකතුමනි අද දින උදර්පණ නීතිය පිළිබඳව උදර්පණ නීතිය පිළිබඳව වචන ස්වල්පයක් කතා කිරීමට ලැබීම ගැන මම සතුටු වෙනවා. උදර්පණ නීතිය මගින් යම් රටක් තුළ නීති විරෝධී කටයුතු සිදු කර වෙනත් රටක රැකවරණය ලබමින් නීතිය මගහරිමින් සිටින අපරාධකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂකම සිදු කර ගන්නට පුළුවන්. ඒ තුළින් අපට නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරන්නට පුළුවන්. රටවල් දෙකක් අතර එකඟතාවය ඇතිකර ඒ තුළින් ඒ රටවල් දෙක තුළ නීතියට යටත් නොවී සංවිවි සිටින විවිධ වැරදිකරුවන් බරපතල ගණයේ වැරදි සම්බන්ධව වගකීමන්තන් දඬුවම් ලබා දීමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට උදර්පණ නීතිය සම්බන්ධව රටවල් කිහිපයක් සමග එකඟතාවයට පැමිණ සිටිනවා. චීනය, රුසියාව, යුක්‍රේනය, වියට්නාමය යන රටවල් තුළින් මේ ලෙස උදර්පණ ගිවිසුම් සඳහා එකඟතාවයට එන්නට ලැබීම ඉතාම හොඳ දෙයක්. අපට පුළුවන් මේ රටවල් තුළ විවිධ වැරදි සම්බන්ධව චෝදනා ලබා සංගව සිටින මෙරට පුරවැසියන්ටත් ඒ රටවල්වල විවිධ වැරදි සම්බන්ධව චෝදනා ලබා අප රට තුළ සංගව සිටින විවිධ අපරාධ සම්බන්ධව පුද්ගලයන් නීත්‍යානුකූලව ක්‍රියාමාර්ග ගන්න. අපේ රට තුළ නීති විරෝධී කටයුතු වලට සම්බන්ධ වී රටෙන් පැනගොස් ගිවිසුම්ගත් රටවල් රැකවරණය කතා නීතිය දනුවමින් සංගව සිටින අපරාධකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයට මේ මගින් මඟ පෑදෙනවා. සාමකාමී රටක් වගේම සාමකාමී ලොවක් සඳහා මෙම උදර්පණය නීතිය ප්‍රයෝජනවත් වන බවයි මගේ අදහස. රාජතාන්ත්‍රික මාර්ග උපයෝගී කර ගනිමින් සිදුකරන මෙම ක්‍රමවේදය මගින් අපරාධ පාලනයටත් අපරාධ මර්ධනයටත් මාර්ගය හදාගන්නට අපට පුළුවන්. මේ උදර්පණ නීතිය මගින් දේශපාලන හේතු මත රැඳී සිටින හා රැකවන්නය පතා සිටින අයට බලපෑමක් හෝ තර්ජනයක් ඇතිවන්නේ නැහැ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ උදර්පණ නීතිය මගින් ගිවිසුම්ගත් අන්තර්රාජ්‍ය සහයෝගිතාවය වර්ධනය කරගන්නට පුළුවන්. 1977 අංක 8 දරන උදර්පණ පනත අධ්‍යයන කරද්දී උදර්පණීය වැරදි පිළිබඳ විස්තර දක්වා තිබෙනවා. ඉන් කිහිපයක් සඳහන් කරනවා නම් මිනිමැරුම්, සාපරාධී මනුෂ්‍ය ඝාතන, ස්ත්‍රී දූෂණ, අල්ලස් ගැනීම්, කොල්ලකෑම්, ත්‍රස්තවාදී කටයුතු, මුහුදු කොල්ලකෑම්, විනිමය වංචා, අන්තර්දායක ඖෂධ හා මත්ද්‍රව්‍යවලට අදාළ වැරදි ඇතුළත්ව විවිධ වැරදි ගණනාවක් ඇතුළත් වෙනවා. උදර්පණ නීතිය සම්බන්ධව කතා කරද්දී ගිවිසුම්ගත් රටවල් සංඛ්‍යාව වැඩිකර ගැනීම වැදගත් වෙනවා. ආසියා කලාපයේත් යුරෝපයේත් මැද පෙරදිග ඇතුළු ලෝකයේ අනෙකුත් රටවල් සමග ඉදිරි කාලයේදී ගිවිසුම් වලට එළඹීම ඉතා වැදගත් වෙන බවයි මගේ අදහස. එය අනාගතයේදී රට සම්බන්ධව ගන්නට යහපත් පියවරක් ලෙසයි සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් කරු නියෝජ්‍ය නායකතුමනි, මේ ළඟදී අපේ ජනාධිපතිතුමාත් අපේ රජ යුක්‍රේන රටත් ඒ වගේම රුසියානු රටත් සමග එකතු වෙලා මේ ගිවිසුම් අස්සම් කරගත්ත. මේකෙන් ඇත්තෙන්ම මේ උදර්පණ නීතිය මගින් අපේ රටේ ආරක්ෂාවට, අපේ රටේ නීති හා සාමයට මං හිතන්නේ විශාල ලෙසින් අපේ ජාතික ආරක්ෂාවත් අර කරන්නට ශක්තිමත් කරන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි රටවල් ගණනාවක් එක්ක මේ මෙවැනි ගිවිසුම් දාගන්නට අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම යුරෝපීය රටවලුත් ඒ වගේම අනිකුත් ආසියානු රටවල් සමගත් මෙවැනි සම්බන්ධතා මෙවැනි ගිවිසුම් අසං කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මේකෙන් මං හිතනවා ඉදිරියේදී මේ රටිනුත් යම් කිසි වැරදි කළ වෙනත් රටවල් වලට ගිය අයත් වෙනත් රටවල් වලින් මේ රටට ඇවිල්ලා වැරදි කරන අයටත් මං හිතන්නේ මේ නීති මාර්ගෙන් ඒගොල්ලන්ට ඒ ඒ රටේ නීතියත් මේ රටේ නීතියත් බලපාන්නට පුළුවන්. ඉතින් මං හිතනවා මේ ගැන අපේ මේක අපේ රටට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන නීතිමාලාවක් කියලායි මං හිතන්නේ. ඉදිරියේදී අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රජයත් මෙවැනි ගිවිසුම් තවත් රටවල් ගණනාවක් සමග සම්බන්ධ වෙලා නීතිගත කරන්නට අපි බලාපොරොත්තු වෙන බව මේ අවස්ථාවේදී පවසමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.